සභාව කල් තැබීම
මෙම සභාව හෙටදිනේ නම් 2024 මාර්තු මාස 7 දින පූර්වභාග 9 තිය දක්වා කල් තැබීමේ යෝජනා
කල් තැබීමේ යෝජනා කරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ආර්ථික අර්බුදය හමුවේ විවිධ ශේෂ්ත්‍ර තුළ ජනතාව දැඩි පීඩනයකින් කටයුතු කරන අතර රටේ සමාජ ව්‍යාපෘති අතරමඟ නවතා දමා ඇති සේම සුබසාධන ක්‍රියාවලියද ඉතා මන්දගාමී ස්වරූපයක් ගනී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට වසරක් පාසා ලබා දුන් විමධ්‍යගත අරමුදල් ප්‍රතිපාදන වසර ගණනාවකින් ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළ අතර මේ වසරේ ලබා දීමට කටයුතු කළද කිසිදු පැහැදිලි වැඩසටහනක් නොමැති අතර මේ ප්‍රතිලාභ ජනතාවගේ නිසි අවස්ථාව වෙනුවෙන් ප්‍රමුඛතාවයේ දීමට අදාළ වැඩපිළිවෙල අපෝසත් වී ඇති බව පෙනී යයි. පාමේගරු සභාවට යෝජනා කර සිටින්නේ සියලු මාජන නියෝජ්‍යයන්ට සමසේ ජනතා අවස්ථාවන් වෙනුවෙන් කටයුතු කිරීම විමධ්‍යගත අරමුදල් ප්‍රතිපාදන වැඩසටහන තුළ විනිවිද භාවයක් ඇතිකරන ලෙසත් විමධ්‍යගත අරමුදල් හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ මිල ගණන් කැඳවා ඒහා මිලදී ගැනීම එකම ආයතනයක් මගින් සිදු කර ඒ වාසිය ජනතාවට ලැබෙනසේ වැඩසටහන නිර්මාණය කළ යුතු බව යෝජනා කරමි. ගරු කතානායකතුමනි, මම මේ යෝජනාවගේ ඉන්නේ කාරණා දෙකක් එක්ක. එක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට නැත්නම් මහජන නියෝජිතයෙක් විදිහට තමන්ගේ ඡන්දය ලබා දීපු දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීම සඳහා චිරාත් කාලයක් සිට අපේ පාර්ලිමේන්තු තුළ සම්ප්‍රදායක් තියෙනවා. ඒක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂයෙන්ම ලොකු අස්වැසිල්ලක් වෙනවා. මොකද මන්ත්‍රීවරයෙක් විදිහට තමන්ගේ දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු කරන්න වර්තමානයේ වෙනකොට අපි දකිනවා පහුගිය කාලේ ආර්ථික කඩාවැටීමත් එක්ක විමධ්‍යගත අරමුදල් ලබා නොදුන්නද මේ වසරේ විමධ්‍යගත අරමුදල් තනිකරම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ විමධ්‍යගත අරමුදල් දෙනවා කියන ප්‍රකාශය කරාට ඒක මං හිතන්නේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය කාරණාවට එහා ගොස් මේක දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා.
Order please, Deputy Speaker will take the channel.
කරුවන්තුමා,
එතකොට මම අහන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙතෙක් කාලයක් විමධ්‍යගත අරමුදල් ලබා දීමේදී ඒ කටයුතු කරපු ක්‍රමවේදයෙන් බැහැර වෙලා දේශපාලන ව්‍යාපෘති වලට පාවිච්චි කිරීම කොච්චර සාධාරණද? ඒ වගේම තමයි වත්මන් ජනාධිපතිතුමා ඒකට අග්‍රාමාත්‍යවරයා විදිහට ඉන්න කාල සීමාවේදී අපිට මතකයි යහපාලන ආණ්ඩුවේ මේ රුපියල් 150ක් තිබිච්ච විමධ්‍යගත සීමාව වසරකට 100ක් නැත්නම් මිලියන 10ක් දක්වා වැඩි කරා. ඒ එවැනි තීන්දු තීරණ අරගෙන ඉවෙලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ඡන්දදායකය වෙනුවෙන් තමන්ගේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වටපිටාව තිබිච්ච එක අද දේශපාලන ව්‍යාපෘතියක් ඉඳලා විශේෂයෙන්ම ආණ්ඩුවේ දේශපාලන නොහැකියාව ආණ්ඩුවට ජනමතයක් නොමැති වීම නිසා මේකෙන් ගොඩ යන්න පුළුවන්ද කියලා බලන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මෙතෙක්කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තිබිච්ච වටිනාකම ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවහිර කරන්න එපා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම දේ යාපනයේ ඉන්න දෙමළ ජනතාව නියෝජන මන්ත්‍රී වෙන්න පුළුවන්, සිංහල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ආණ්ඩු විපක්ෂයද කියලා නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක්කල් ලැබිච්ච විමධ්‍යගත අරමුදල සමසේ විනිවිදභාවයෙන් ලැබෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරන ගමන්ම මගේ යෝජනාව තුළ අන්තර්ගත කරන්න කැමති. මම හිතන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබටත් මේ ගැන අවබෝධයක් ඇති. මේ විමධ්‍යගත අරමුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා දීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ අනුමැතිය ලබා දීම, භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය, ගරු නියෝජ්‍යමතුනි භාණ්ඩ රාජ්‍යමතුනි භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අද වෙනකම් මං හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ නිසි ක්‍රමවේදයකට හදලා නැහැ. අපිට මතකයි අපි අවසන් වතාවට විමධ්‍යගත අරමුදල් වලින් භාණ්ඩ බෙදා දීමේදී සාමාන්‍යයෙන් ස්වේච්ඡා සංවිධානයකට මොනවා හරි ද්‍රව්‍ය ආධාර දෙනකොට අපි කියමු උදාහරණයක් විදිහට පුටුවක් ලබා දෙනවා කියලා. පුටු 10ක් 15ක් ලබා දෙනකොට මේ ආසන්නයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල කරන්නේ ඒ ආසන්නයේ තියෙන ව්‍යාපාරික ආයතන වලින් මිල ගණන් කැඳවලා අඩුවට තියෙන ආයතන ලබා දෙන එක. හැබැයි හොයල බැලුවොත් ඒ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බැලුවොත් එක සමාගමද උදාහරණයකට දම්රෝ සමාගම කියමු. දම්රෝ සමාගමේ පුටුව එකව ඒ කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක මිලකට ගන්න, B කියන එක එක මිලකට ගන්න, C කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක මිලකට ගන්න. එතකොට මේකේ මුදලේ වාසිය කාර්ද යන එක්කෝ අතරමැදි ව්‍යාපාරිකයන්ට යනවා, නැත්නම් අතලොස්සක් වෙන මේ ව්‍යාපෘතිය හරහා තමන්ට හිතයිසී විදියට වැඩ කරන රාජ්‍ය නිලධාරීන් අතරත් යන්න පුළුවන්. සම මම ඉල්ලීමක් කරනවා රාජ්‍ය වාණිජ නීතික සංස්ථාව මේ රටේ රාජ්‍ය ආයතනවල බාණ්ඩ මිලදී ගැනීම හැකියාව හදපු ආයතනයක් තියෙනවා. අපිට පුළුවන් ප්‍රධාන සමාගම්වල මම ප්‍රකාශ කරපු ප්‍රධාන සමාගම්වල එකවරේ අවශ්‍යතාවය අනුව බාණ්ඩ මිලදී අරගෙන මේ වඩා විශාල ඩිස්කවුන්ට් එකක් නැත්නම් ඒ අඩු කිරීමකුත් තරම් ඒ වාසිය ජනතාවට දෙන්න. හැබැයි මේ ගැන කිසිම උනන්දුවක් වෙන්නේ නැහැ. මේක අවුරුදු ගණනාවක් තිස්ස ක්‍රමවේදයක් නැතිකමට එක එක එක්කෝ බාණ්ඩ ලැබෙන ක්වලිටි එකකින් තොර බාණ්ඩ, එහෙම නැත්නම් මේ බාණ්ඩවල ලොකු මිල ගණන් අතර විචලතාවයක් තියෙනවා. ඒ හරහා තුන්වෙනි පාර්ශ්වයකට ලාභ ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ රටේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නරහා ලබා දෙන විමධ්‍යගත අරමුදල් ටික නිසි පරිදි රටේ ජනතාවට බෙදී යන්න ක්‍රමවේදයක් හදන්න බැරි නම් මේ රටේ අනිත් ආයතනවල මුදල් බෙදී යාමට ක්‍රමවේදයක් හදන්න නැත්නම් ඒ විනිවිදභාවය හදන්න අපිට පුළුවන් වේද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ගෞරවය කැලසන්න එපා. ඒක ආණ්ඩුවද විපක්ෂද නැහැ, හෙට ආණ්ඩුව අනිද්ද විපක්ෂ වෙන්න පුළුවන්. අපි දන්නවා මේ 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 ආණ්ඩුව මේ විමධ්‍යගත අරමුදල් ගේව ලබා දෙන අන්තිම අවුරුද්ද වෙන්න පුළුවන්. ඒ අන්තිම වාර ඒක කිසි සැකයක් නැහැ. ඉස්සරහට අපිට ඔතෙන්ට ආවම හරි වැඩ කරන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ බෙදීම නැත්නම් මේ මන්ත්‍රීවරු කොට්ටාසකට දෙවිදියකට සැලකීම කරුණාකර නතර කරන්න. දෙවැනි එක විමධ්‍යගත අරමුදල් බෙදී යාමේදී ඒ බෙදෙන මුදල් වල ලැබෙන ප්‍රතිලාභ නිසි පරිදි විනිවිද භාවයකින් බාණ්ඩ මිලදී ගැනීම හා ඒ අදාළ ව්‍යාපෘති කිරීමේදී අධීක්ෂණය කරන්න රාජ්‍ය ආයතනයක් විශේෂයෙන්ම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය ආයතනයක් අඩුම ගානේ දැනට මේ වෙනකොට තියෙන රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හා සම්බන්ධගෙන කටයුතු කරන්න කියලා මම මේ යෝජනා කරනවා. මේ වෙනුවෙන් ගෞරවග්‍රාමාත්තුමාගේ අතුකල් ජනාධිපතිතුමා ඇතුළු අවධානය යොමු යුතු පාර්ශ්වයේ අවධානය යොමු කියලා විශ්වාස කරන
බොහොමස්ති යෝජනා විස්තර කිරීම කරු නිවසන් පෙරමැත්තමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරපු කල්තබ්බීමේ විවාදය විස්තර කරනවා, යෝජනා විස්තර කරනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අද දින මේ පිළිබඳව කතා කරන්නට තීරණය කරේ පසුගිය 2015-2019 ආණ්ඩුවේදී මම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අමාත්‍යංශය වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හිටියට මේ විමධ්‍යගත අරමුදල් පිළිබඳව මම තමයි වගකීම භාරව හිටියේ. එතකොට අපි ඒ වෙලාවේ ගරු අග්‍රාමාත්‍යතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැඩිව එතුමාගේ ස්ථාවරයක් තිබුණා මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පක්ෂභේදයකින් තොරව මේ විමධ්‍යගත මුදල් ලැබෙන්න ඕනේ කියලා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට විපක්ෂයේ හිටියොත් මං හිතන්නේ මේ විමධ්‍යගත අරමුදල් වලින් තමයි මොනවා හරි තමන්ගේ දිස්ත්‍රික්කයට කරන්න පුළුවන්. ඒක තමයි ඒ සම්ප්‍රදායේ අරමුණ වෙලා තිබුණේ. ඒක තමයි මූලික හේතුව. විශේෂයෙන්ම අපි මේ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැල්ලු නොකර අපි රජයේ හිටියත් විපක්ෂයේ හිටියත් අපි ඒ වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා දීර්ඝ කාලයක් තිස්සේ ලක්ෂ 50ක්ව තිබුණු ඒ විමධ්‍යගත මුදල් ලක්ෂ 100ක් කරලා එදා තිබුණු උද්ධමනය හා සංසන්දනය කරලා ඒකට සහනයක් වශයෙන් එතුමා ඒක වැඩි කරා. අපි දැක්ක පසුව බැසිල් රාජපක්ෂ මැතිතුමා පවා එතුමා මුදල් ඇමැතිතුමා වශයෙන් මේ විමධ්‍යගත අරමුදල් පක්ෂ භේදයකින් දුන්න, ඒ වගේම ඒක වැඩි කරා. නමුත් මං හිතනවා මේ වසරේදී මේ විමධ්‍යගත අරමුදල් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලාගේ නමින් වෙන් නොකොට පොදු අරමුදලක් හරහා ඒ වගේම දිස්ත්‍රික්කයේ සම්බන්ධකරන කමිටුවේ සභාපතිවරයාගේ ඒ තීරණවලට යටත්ව ඒ වගේම ජනාධිපතිවරයා විසින් පත්කරන ඒ ආණ්ඩුකාරවරයාගේ තීන්දුවට යටත්ව ක්‍රියාත්මක කිරීම තුළින් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන්ට බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා. වෙන අරමුදල් තියෙනවා නම් සියලු දෙනාටම බෙදී යන සේ අපි මේක එහෙම ඉල්ලන්නේ නැහැ. නමුත් මං හිතනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇතිතරම් විවිධ අමාත්‍යාංශවලින් සහ විවිධ ව්‍යාපෘති තුළින් ඒගොල්ලන්ට ඒ අරමුදල් එනවා. නමුත් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට එහෙම වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මේක විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව විවේචනය කරනවා, ඒ වගේම මේ අවුරුද්දේ ජාතික මැතිවරණයක් එනවයි කියන අරමුණෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව අඩාල කිරීමේ ඒ ප්‍රයත්නයක් හැටියට තමයි අපි දකින්නේ. නමුත් කෙසේ වෙතත් ඒ අරමුදල් දුන්නත් නොදුන්නත් මං හිතන්නේ ජනතාවට මේ ආණ්ඩුව කෙරෙහි ඇති අප්‍රසාදය අඩු කරන්න බෑයි කියන මතය තමයි අපි ඉන්නේ. ඒ හින්දා මේ විමද්දගත අරමුදලුත් විශේෂයෙන්ම මේ වගේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කිරීම තුළින් තවත් බිම් මට්ටමේ ඉන්න ඒ ජනතාව සක්‍රිය වෙනවා, මේ ආණ්ඩුව වෙනස් කරන්න අපිත් සක්‍රිය වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා මේක අනාගතයට එතරම් හොඳ සුබදායි කරුණක් නෙමෙයි. ඉතින් ඒ හින්දා අපි යම්කිසි මට්ටමකට අපි විවේචනය කරගන්නවා, අපි යම්කිසි මට්ටමකට අපි දේශපාලනය කරනවා. නමුත් මං හිතනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු නායකයෙක් හැටියට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගානට යයි කියලා, මේ වගේ ගානකට ගිහිල්ලා මේ වගේ තීන්දුව තීරණ මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එක්ක ගනී කියලා මන්නම් කිසිසේත්ම හිතුවේ නෑ. මොකද එතුමා ගැන අපි බලාපොරොත්තු තියාගෙන හිටියේ, විශේෂයෙන්ම එතුමා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන විශිෂ්ට නායකයෙක් කියලා. නමුත් අපිට කනගාටුයි, එතුමා මං හිතනවා පොහොට්ටුවේ බලපෑමත් එන්නැති. නමුත් මේ ගානට ගිය පිළිබඳව ඉතින් අපි හිතනවා මේක නිවැරදි කරන්න කාලය තියෙනවා. අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේම නියෝජනය කරන අපේ අශෝක ප්‍රියන්ත අමාත්‍යතුමාට තමයි බාර දීලා තියෙන්නේ මං හිතන්නේ පිළිතුරු කතාව කරන්න. අපි හිතනවා එතුමා මන් දන්නේ මොනා කියයිද කියලා. නමුත් මං හිතනවා ගරු ඇමැත්තුමනි, මේක මේ ගානට ගිහිල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යම්කිසි සම්ප්‍රදායක් තියෙනවා නම් ඒක කඩකරන එක එච්චර අනාගතයට සුබ නෑ කියලා. ඒ වගේම අවසාන වශයෙන් හේෂා මන්ත්‍රීතුමා කිව්වා විශේෂයෙන්ම භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ ක්‍රම අනුගමනය කිරීම ගැන. ඉතින් අපි හිතනවා මේ පිළිබඳව ඇත්තටම මේ රටේ විශාල කතිකාවක් තියෙනවා. මේ ටෙන්ඩරින් ක්‍රමය තාක්ෂණය යොදලා ඊ ටෙන්ඩරින් ක්‍රමයට ගිහිල්ලා මීටත් වඩා අපේ ජනතාවගේ බදුමුදල් වලින් ක්‍රියාත්මක වෙන මේ වගේ ව්‍යාපෘති සඳහා ගන්න පුළුවන් උපරිම වාසිය ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඒක මං හිතන්නේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාම ඒක අනුමත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දකිනවා වෙන රටවල් වල මේ තාක්ෂණය යොදලා මේ ටෙන්ඩර් ක්‍රමය ක්‍රියාත්මක කරත් අපේ රටේ යම්කිසි එකට ප්‍රමාදයක් තියෙනවා. ඒ හින්දා ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා ගරු හේෂා විධාන මන්ත්‍රීතුමා අද දින ඉදිරිපත් කරපු ඒ කල්තැබීමේ යෝජනාව මං හිතන්නේ ඒකට සුබවාදීව රජය පිළිතුරු දෙයි කියලා බලාපොරොත්තු වෙමින් මම කතාව අවසන් කරනවා.
වමෙන් සිට කරමන්ද. ගරු කපිල අතකොරල මෙතුම ඔබතුමාට මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසර අඳුරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ හේෂා විතාන මන්ත්‍රීතුමාගෙන ආපු යෝජනාව හා සමගාමීව අදහස් ඉදිරිපත් කරන්න කල්පනා කළා. ඇත්තටම අපි දන්නවා ගරු මුලාසර අඳුරු මන්ත්‍රීතුමනි, අපි ආණ්ඩුව ගත්තට පස්සේ ඉතාම කෙටි කාලයක් තුළ අපි සියලු දෙනාට කොවිඩ් වසංගතයත් එක්ක වසර එකහමාරකට විතර ආසන්න කාලයක් ගෙවා දමන්න සිද්ධ වුණා. ඉතින් ඒ කාලය තුළ මේ රට ඇතුලේ තිබුණු පුංචිම පුංචි ව්‍යාපාරයේ ඉඳලා මහා පරිමාණ ව්‍යාපාරයේ දක්වා සියලු ව්‍යාපාර කඩාගෙන වැටෙනකොට මූල්‍ය අතින් අපි දුප්පත් රටක් විදිහට අඩුවාදායම් ලාභී රටක් වැඩි බහුතරයේ ඉන්න රටක් විදිහට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකොට විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු එදා ඒ ආර්ථික පසුබෑම හැඳුන්වීම විශේෂයෙන්ම අපේ පක්ෂ නායකයොත් එක්ක මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු හොරකම් කරලම මේ කාර්ය වුණා කියලා තමයි සඳහන් කරේ. එතනින් පස්සේ 20/22 අප්‍රේල් මාසයේ වෙනකොට මගේ මතකයේ විදිහට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් විදිහට ප්‍රකාශයට පත් කරනකොට ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ඝාතනය කරපු එවැගේම තවත් මරණ බොහොමයක් සංඛ්‍යාවක් සිද්ධ වුණු ජීවිත වගේම දේපල විශාල ප්‍රමාණයක් විනාශ වුණු අරගලමය ස්වභාවයත් එක්ක මේ රටේ කිසිදු ජනතා නියෝජිතයෙකුට මං හිතන්නේ හේෂමන්ත්‍රීතුමාලටත් ඒ වෙලාවේ පාරට බහින්න බැරි අවස්ථාවක් තිබ්බා. මිනිස්සුන්ගේ විරෝධයක් තිබුණා පාර්ලිමේන්තුවේ 225ම මේ විපක්ෂයේ හිතුවේ නැහැ මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියලා. හැබැයි 225ම හොරු කියන ඒ මාතෘකාවත් එක්ක මිනිස්සු මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු මේ මහජන නියෝජිතයන්ට පහර ගසන්න පටන් ගත්තා. එතකොට ඒත් එක්කම 20/22 ජූනි මාසේ වෙනකොට ජනාධිපතිතුමා මේ රට නැවතත් බාර අරගෙන අද මේ වෙනකොට මම හිතන්නේ විපක්ෂය විශ්වාස කරේ නැහැ මේ වගේ තැනකට ගේන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අයිතියක් වරප්‍රසාදයක් විදිහට තිබුණු විමධ්‍යගත අරමුදල් අපිට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දින නොලැබී යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා දැන් මේ වැඩපිළිවෙල ඇති කරලා තියෙනවා. මිනිස්සු ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. ඉතින් සිස්ටම් චේන්ජ් එක ඇතුලේ දිසි සම්බන්ධීකරණ කමිටු වලට මේ සල්ලි යොමු කරලා පක්ෂ විපක්ෂ ඕන කෙනෙකුට මේකට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට මේ අවස්ථාව හදලා තියෙනවා. ඉතින් මිනිසුන්ට අර කොවිඩ් අර්බුදයත් එක්ක කඩාවැටෙන ආර්ථිකය තුල අහිමි වෙච්ච ඒ වරප්‍රසාද බොහොමයක් විශේෂයෙන්ම ඒ මිනිසුන්ගේ මේ ගම් දනව්වල තිබුණු සංවර්ධන කටයුතු ඒ වගේම සුබසාධන වැඩසටහන් ඒ වගේම සියලු ශේෂ්ත්‍රවල තිබුණු සංවර්ධන කටයුතු නැවතත් සක්‍රිය වෙලා තියෙනවා. ඒක සතුටුට කාරණාවක්. ඉතින් මම දකින්නේ අදටත් සාම්ප්‍රදායික විපක්ෂයේ විදිහට ආණ්ඩුව ගෙනෙන හැම කටයුත්තකටම බාධා කිරීම එල්ල කරලා මේ කටයුතු අඩපණකරනද ඒ වගේම මේ කටයුතු දීර්ඝකාලීනව ක්‍රියාත්මක වෙන්න සලස්සලා මේ ආණ්ඩුව පැත්තට එන්න තියෙන මොනවා හරි ප්‍රසාදයක් නැති වෙන මට්ටමක් තමයි මම මේ යෝජනාව තුළ දකින්නේ. ඒ සම්බන්ධතුමා අපි ගරු කරන මන්ත්‍රීවරයෙක්. නමුත් එයට අවස්ථාව තියෙනවා. ජනතා නියෝජිතයා පාට පක්ෂ බෙද දාලා වෙන්නේ නැහැ. එයාගේ නම මොකද්ද කියන එක නෙමෙයි. හැමෝමත් එක්ක එක්කාසු වෙලා තමන්ගේ කොට්ටාසේ මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කරලා ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ හැමෝටම අවස්ථාව තියෙනවා. ඉතින් එතුමන්ලා ඉදිරිපත් කරන මේ මිල දී ගැනීමේ ක්‍රමවේදයන් අපි අනුමත කරනවා. අතරම රාජ්‍ය ආයතන වලින් මේ රාජ්‍ය සේවය විසින් තමයි මේ කටයුත්ත කරන්නේ. එතුමන්ලා මේ ඉදිරිපත් කරන මිල දී ගැනීමේ කමිටුව ක්‍රමවේදය අපි අනුමත කරනවා. ඒ වගේම චෝදනාවක් විදිහට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂයෙන් ලැබෙන්නේ නැහැ කියන අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. අතරම මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල පක්ෂයක් විදිහට පක්ෂයක් දිහා බලලා මේක දිනු කරනක නෙමෙයි රටක් විදිහට රට දිහා බලලා මේ වැටලා තියෙන ආර්ථික කටයුතු නගා සිටවන එක සහ බිඳ වැටලා තියෙන ජන මනස නැවතත් ප්‍රකෘති තත්ත්වෙට ගේන එක තමයි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අදහස කියන එකයි මගේ අදහස.
බොහොම ස්තුතියි කර්මන්ත. ගරු සමම්පිහෙ රත්නතුමා ඔබතුමාට මේ නිති තුනක් කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම හේෂා විතානගේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කර යෝජනාව විමධ්‍යගත මුදල් සම්බන්ධයෙන් ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා විසින් අපි දන්නවා විමධ්‍යගත මුදල් බෙදියාම සම්බන්ධයෙන් ඉතාමත් විනිවිදභාවකින් කටයුතු කරලා තියෙනවා. ඒක මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕනේ. ඒ වගේමයි අපි දන්නවා අවුරුදු දෙකක් තිස්සේ අපි කොරෝනා වසංගතය නිසා බැටකාපු ජාතියක්. ඒ වගේම මම හිතනවා අද මේක පටලවගෙන තියෙන්නේ දේශා විතාන මාගේ මන්තුමා මම හිතන්නේ යම්කිසි අනවබෝධයකින් තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තටම මේකට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දායක වෙන්න පුළුවන් අවස්ථාව සලසලා දී තියෙනවා. විශේෂයෙන්ම මේ මුදල් ලබා දීලා තියෙන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවකට. ඒ කමිටුව වලට තමයි මේ මුදල් ලබා දීලා තියෙන්නේ. එතකොට මේක අපි තේරුම් ගන්න ඕන කාරණා තමයි ගමේ අවශ්‍යතාවය අනුව ගමේ ග්‍රාමීය කමිටුවෙන් මේ යෝජනාව ගමට අනුමත කරලා ඒ වගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ආපුවම ඒක
ඒ අවශ්‍ය යෝජනාවක් නැයි අනුමත වෙනවා. එහෙනම් මේක කෙනෙක්ගේ නමින් නම් කරලා නැහැ. අහවල් මන්ත්‍රීතුමාට ලබා දෙන්න කියලා ඒක කෙනෙක්ගේ නමින් නම් කරලා නැතුනට ඉතාමත් විනීතභාවයකින් යුතුව හදපු වැඩපිළිවෙලක් විදිහට අපි මේ අවස්ථාවේ මේ වැඩපිළිවෙල අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි මං හිතනවා විශාල දේවල් එතුමා කිව්වා. එතුමන්ලා ආපුවාම අපි කවුරු එනවද කවුරු යනවද කියලා අපි ඒ කාරණේ දන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් පාට බහැලා බලපුවාම පොඩ්ඩක් හොඳ විමසිලිමත්ව බැලුවොත් එහෙම හිතා ගන්න පුළුවන් ඊළඟ පාර කවුද එන්නේ කවුද නැත්තේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මම ඒ සම්බන්ධයෙන් කතා කරන්න දන්නේ නැහැ. ඒ වගේම එක ආයතනයකින්
මිලදී ගන්න
භාණ්ඩ සම්බන්ධයෙන් එක් ආයතනයක් නම් කරන්න කියලා තියෙනවා. එහෙම කරන්න බෑ ඇත්තටම. අපි දන්නවා බොහෝ වෙලාවට බඩු මිලදී ගැනීම කරද්දී අපි කෝටේෂන් කැඳවනවා මිල ගණන් කැඳවනවා. ඒ මිල ගණන් කැඳවලා අඩුම තැනකින් තමා ඒ මිලදී ගැනීම කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා ඒකත් මේකට ඉක්රාමත් ප්‍රායෝගික නොවන කාරණයක් කියන කාරණේ අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. ඉතින් ඇත්තටම බොහෝ වෙලාවට ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු වලට විපක්ෂයේ මන්ත්‍රීවරු පැමිණෙන්නේ නැහැ. ප්‍රාදේශ ලේකම්වරයා විසින් ලියුම් දාලා දැනුවත් කරත් ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු වලට එන්නේ නැහැ ඇත්තටම. ඒ වගේම ගමේ තියෙන රැස්වීම වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මම දන්නේ රජයේ වැඩපිළිවෙල අකර්මණ්‍ය කරන්නද අඩපණා කරන්නද. මොකද අපි හැමදෙනාටම තියෙන වාග්කීමක්. ඒ වාග්කීම ඉෂ්ට කරන්න නම් පක්ෂ විපක්ෂ ભેදකින් තොරව ඒ සම්බන්ධ වෙලා ගමේ තියෙන ප්‍රමුඛතම යෝජනා. අපි දන්නා අවුරුදු 3000ක් තිස්සේ අපිට අවුරුදු 3ක් තිස්සේම විමතක මුදල් අපිට ලැබුණ නැහැ. එහෙනම් මේ ලැබිලා තියෙන මුදල ක්‍රමවත් විනිවිදභාගින් යුක්තව ගමේ
අවසන් කරන
අභිවෘද්ධිය සඳහා යොදවන්න තමයි මේ වැඩපොළවල ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කරලා තියෙන කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ හින්දා ඉතින් අපේ ප්‍රදේශවල මන්ත්‍රීතුමන්ලා යෝජනා ලබා දෙනවා. අපි යෝජනා ලබා දුන්නාම අපි ග්‍රාමීය කමිටුවට ඒක මේක සුදුසු දෙයක්ද කියලා මේ වගේ මේ සුදුසු යෝජනාවක්ද කියලා දැනගන්නට ග්‍රාමීය කමිටුව අපි යොමු කරනවා. ඒ යෝජනා අපි යොමු කරලා තියෙනවා. අපිට ලබා දීලා තියෙන මන්ත්‍රීවරුගේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බොහෝ යෝජනා ලබා දීලා තියෙනවා. ඒවා අපි ග්‍රාමීය කමිටුව යොමු කරලා මේක කරන්න සුදුසු යෝජනාවක්ද නැද්ද කියන කාරණේ අපි විමසනවා.
ඒ
දේ එක බොහෝ විනිවිද භාගින් යුක්ත ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්තයින් මම කියනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුගන්තුම. ගරු ජගත් සමරවික්‍රමතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි අවස්ථාව ලබා දීම සම්බන්ධව අද දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ තරුණ මන්ත්‍රීතුමා හේසා විතානගේ මන්ත්‍රීතුමා විසින් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට ඉදිරිපත් කරලා තියෙන්නේ විමධ්‍යගත මුදල් සම්බන්ධව යෝජනාව. එතරම්දි මම ඇත්තටම හේසා විතාන මන්ත්‍රීතුමා බොහොම උනන්දු වන දක්ෂ මන්ත්‍රීවරයෙක් වුණත් ඒ නිසා එතුමා මේ කටයුත්ත විපක්ෂයේ හරි කාර්යභාර ඉස්සර කරන්න ඕන නිසා එතුමා මේ යෝජනාව ගෙනත් තියෙනවා. එතුමත් තවත් අපේ මන්ත්‍රීතුමෙක් විතරයි ඉන්නේ අනිත් අයට අවශ්‍ය නැති හින්දා වෙන්න ඇති මේ අවස්ථාවේදී විපක්ෂයේ එතුමාලා දෙපළ විතරක් ඉදිරි කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මම මේ පිළිබඳව කනගාටු වෙනවා. නමුත් මේ යෝජනාව ගැනීම සම්බන්ධව එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපි දිශික් සම්බන්ධකරණ කමිටු සභාපතිතුමා විදිහට අපේ ජාතිකරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ අපේ රජයේ මේ මුදල් දිශික් වලට ලබා දීම පිළිබඳව එතුමාගේ යෝජනාවේ කියවෙනවා. දිශික් මේක පෞද්ගලික කාලේ ලබා දුන්නේ නැහැ කියලා. ඔව් පෞද්ගලික කාලේ වසර දෙකක ආසන්න කාලයක් අපේ රට තිබෙ දන අපි හැමෝම දන්නවා. ඒ වගේම මේ වසරෙත් අපේ රට එහෙම තියෙන්න පුළුවන් කමක් නැහැ. මා ජනතාවගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න ඕන නිසා පැහැදිලිවම මේ වසරේ අධිකරු ජනාධිපතිතුමා මා භාණ්ඩාගාරයේ මුදල් වෙන් කළා. හැබැයි එතනදිත් ඔය මුදල් වෙන් කරනකොට මා ජනතාවට ඒ අවශ්‍යතාවල් තියෙන නිසා අපි ඡන්දය දුන්නා. හැබැයි අනිත් අය මේවා එපා කියලා තමයි ඡන්දය නොදුන්නේ. හැබැයි දැන් මේක ඉෂ්ට වෙන්නේ නැති වෙයි කියලා හිතුවත් දැන් මේක බොහොම පැහැදිලිවම ගමේ අවශ්‍යතාවල් හඳුනාගෙන දිසාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් එක්කලා අපි දිස්ත්‍රික් කමිටුවට සියලුම දෙනාට මේ නියෝජ්‍ය කතානායකතුමනි අපි ආරාධනා කරා. මගේ දිස්ත්‍රික්කේ නම් මම කියන්න ඕන මේ විපක්ෂයේ කිම්ස් නෙල්සන් මන්ත්‍රීතුමා පොළන්නරුවේ එතුමා සහභාගී වුණා. අතර මෙතුමාට මම මුදල් වෙන් කරලා දීලා තියෙනවා. හොඳ යෝජනා ඉදිරිපත් කරලා තිනු. අපි බොහොම සෝදව පාටපක්ෂ ભેද වලින් තොරව කටයුතු කරන්න අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපිට අපේ ඇමතිතුමාලත් අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව වැඩසටහන් දිස්ත්‍රික් ගණනාවකම පැමිණි මන්ත්‍රීවරුන්ට උනන්දුවක් වුමනාවක් තියෙන මන්ත්‍රීවරුන්ට ගම්මල අවශ්‍යතා අතරමඟ නතර වෙලා තිබුණු යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කරන යාම සඳහා අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි මේ සම්බන්ධව අධිකරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා සහ අපේ ජානකවක් කුමරැමතුමා ඉන්නවා, අශෝක ප්‍රියන්ත ඇමතිතුමාලා ඉන්නවා. ඒ වගේ ඇමතිවරු අපිට මේ සම්බන්ධව විශාල උනන්දුවකින් අපිට සහයෝගය දෙනවා. ඉතින් ඒ නිසා අපේ රජයට අගමැතිතුමාට ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ දේ මතු කිරීම සම්බන්ධව හේසා විතාර මන්ත්‍රීතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. අපිටත් අවස්ථාවක් මේ සම්බන්ධව කතා කරන්න සභාවේ අවස්ථාවක් ලැබුණා. කොමුණත් අපි යෝජනා කරනවා ඒ සමන්තිතුමාලා වගේ උනන්දුවක් කොමුණා තියෙන අයටත් ජනාධිපතිතුමනි මේවා වෙන් කරලා දීලා ගම්මලේ කටයුතු කරනවා විවිධ විනිවිද භාවක යුතු ක්‍රියාත්මක කරන කියලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි බුදුන්. ගරු අශෝක ප්‍රියන්තවන්ත ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා. ගරු හේෂා විතානගේ මන්තුමා වර්තමානයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමස්ත රට පුරාම ග්‍රාම සේවා සම් 14022 පුරාම කතා වෙන මාතෘකාවක් විමද්දගත මුදල් බෙදා වෙන් කර ව්‍යාපෘති බවට පත්වීම ඒ පිළිබඳව හොඳ නරක දෙකම හේෂමන්තුමා යෝජනාවක් වගේ ඉදිරිපත් කරලා තියෙනවා. ඔහු ඉදිරිපත් කරන පළවෙනි යෝජනාව පිළිබඳව මගේ අදහස වෙන්නේ විමද්දගත මුදල් සඳහා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕන කෙනෙකුට දායකත්වයේ දැක්විය හැකි හැබැයි දිස්ත්‍රික්ක මට්ටමින් යම් යම් වෙනස්කම් එහෙම නැත්නම් ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් තියෙන්න පුළුවන් ඒක මම පිළිගන්නවා. හැබැයි දෙවැනි යෝජනාව සාධනීය මට්ටමක යෝජනාවක් ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව අපි අමාත්‍යංශයේ හිතන්නට ඕන. හේෂමන්තුමාගේ ඒ යෝජනාව අපි අමාත්‍යංශයේ වැඩපිළිලක් විදිහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මිලදී ගැනීම පිළිබඳව ඒ ඒ ප්‍රදේශයන්වල ඔය කියන යම් යම් අක්‍රමිකතා දූෂණ වංචා සහ මීට වඩා ප්‍රාජ්‍ය මුදල් සාධනීය මට්ටමින් ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අමාත්‍යංශයේ ලැබිලා තියෙන මේ කාරණාව සම්පූර්ණම කියවන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෙලාව මදි. මම සංක්ෂිප්තයක් විදියට අරගෙන මේක ගිනහැර පාන්න තමයි සූදානම් වෙන්නේ. ඉතාමත් විධිමත් ආකාරයෙන් චක්‍රලේඛයක් මේ පිළිබඳව නිකුත් කරා. මේ පිළිබඳව කැබිනට් අනුකමිටුවක් පත් කරා අධිකරු ජනාධිපතිතුමා. මේකේ කාරණාව නියෝජ්‍ය කතානායකතුමනි දීර්ඝ කාලයක් වසර කීපයක් විමද්දගත මුදල් සහ වෙනත් සංවර්ධන යෝජනා අපිට ලැබුණේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට සහ ප්‍රදේශයේ ජනතාව විදිහට. ඉතින් අසීමිත බලාපොරොත්තු අසීමිත යෝජනා අසීමිත ඉල්ලීම් ගම් තුල තියෙනවා. ඒ අතර සීමිත මුදලක් ගමට ගමේ ජනතාවට බෙදාවෙන් කරද්දී මේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව යම් යම් තැන්වල ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒක निराකරණය කරගන්න තව කාලයේ තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේම ගරු මන්තුමා නිරෝෂන් පෙරේරා මන්තුමා මේක ස්ථිර කළා. තුමත් දීර්ඝ කාලයක් තිස්සේ මේ ව්‍යාපෘති පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් මම හිතනවා අර ජගත් සමරවික්‍රම මන්තුමා කිව්වා වගේ හේෂ මන්තුමත් නිරෝෂන් මන්තුමත් මේ සභාව තුළ සාධනීය ආකාරයෙන් මේ පිළිබඳව අදහසක් දැක්වුවාට සමා වෙන්න ඕන මේක කියන්නට වෙන බොහෝ විපක්ෂ මන්තුරුන්ගේ යෝජනා මේ යෝජනා අතර තියෙනවා. එතකොට ඒ යෝජනා ඇතුළ මම දැන් උදාහරණයක් විදිහට කියන්නේ මම හේෂමන්තුමා නිරෝෂන් මන්තුමාගේ යෝජනා තියෙනවද නැද්ද කියලා පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් රත්නපුර දිස්ත්‍රික්කේ ඉතාමත් වගකීමෙන් කියනවා විපක්ෂය අයගේ යෝජනා තියෙනවා. එතකොට ඒ වගේම මම පුත්‍රන් දිස්ත්‍රික්කේ ගත්තත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවන් හේෂමන්තුතුමා
ආධාරණයක් ඉටු කරන්න ඕන අකිල සාලි එල්ලාවල මැතිතුමා අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමා එතුමා යම් කිසි උත්සාහයක් දරනවා මේක සාධාරණීකරණය කරන්න. ඒක ඒ ගෞරවයේ තියලා මම කතා කරන්නේ. මම මේ කතා කරේ රත්නපුර දිස්ත්‍රික්කේ සමස්ත රටේ නොවනම තැන් තියෙන හින්දා.
හොඳයි ගරු මැතිතුමා
බොහොම ස්තුතියි හේෂමන්තුමාට කිව්වේ තවමත් මේ විමද්දගත යෝජනා සැකසෙමින් පැවතිනවා. එතකොට මේ යෝජනා ප්‍රාදේශීය සංවර්ධන කමිටු අනුමත කරලා දිස්ත්‍රික් සංවර්ධන කමිටු යොලා ජනාධිපති ලේකම් කාර්යාලය අනුමැතිය ලැබුණට පස්සේ ක්‍රියාවට නංවන්නට කටයුතු වෙමින් පවතිනවා. ඉතින් මේ චක්‍රලේඛයක් නිකුත් වෙලා තියෙනවා බොහොම පැහැදිලි. ඒ මත ක්‍රියාත්මක කරදී අපි කවුරුත් දන්නවා ප්‍රාදේශීය දිස්ත්‍රික් මං පෙර කිව්වා වගේ දේශපාලන අධිකාරියන් අතර පක්ෂ විපක්ෂ මෙන්ම ආණ්ඩු පක්ෂ අතරත් යම් යම් ගැටලු තියෙනවා. ඒක අපි පිළිගන්නට ඕන. ඉතින් ඒක සමනය කර ගනිමින් හේෂමන්තුමා අපි උත්සාහ කරනවා. විශේෂයෙන් මම දැක්කා පළාත් සභාවේ වයඹ පළාත් සභාවේ අපේ දිස්ත්‍රික්කේ නියෝජනය කරන කියන්නට ඕන අගතියකට පත් වෙනවා නැත්නම් නිරෝෂ පෙරමන්තුමාගේ යෝජනා නෙවෙයි. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඉතා පැහැදිලිව තියෙනවා. ඉතින් මේ යෝජනා ක්‍රියාත්මක මම ඔබේ නෙමෙයි කියලාම කිව්වා. ඔබතුමාගේ නෙමෙයි කියලාම කිව්වා.
ඔව් නිරෝෂන් පෙරමන්ත
මෙතුමාට පොඩි අදහසක්. ඇත්තරම මන්ත්‍රීතුමා අපි ඉස්සරලා නමට මන්ත්‍රීතුමාගේ නමට විමද්දගත අරමුදල් දුන්නට ඒක ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගිහිල්ලා තමයි අන්තිමට අනුමත වෙලා ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හින්දා ක්‍රම දෙකක් ඒ නමුත් අන්තිමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යනවා. ඒ අපි අපේ නමට යෝජනා ආවත් ඒක අනුමත වෙන්නේ ඒකයි.
හරි. ගරු මෙතුමා තමයි මිනිත්තු දෙකක් තියෙනවා.
ඔව් මේ වැඩ මේ මම කතාව ආරම්භයේදීම බොහොම සාධාරණ විදිහට කතා කරා. විශාල යෝජනා ප්‍රමාණයක් තියෙනවා. කාලයක් තිස්සේ විමද්දගත වෙන්න ඕන නිසා ජනතාවගේ ඉල්ලීම් ග්‍රාමීය කමිටු වලින් ලබා ගැනීමේදී ආණ්ඩුවද විපක්ෂයද වෙනත් පක්ෂයන් නියෝජනය කරනවද නැද්ද? අපි හැම දෙනාම එකතු වෙලා මේ යෝජනාවලියන් හදලා ඒ අතර තියෙන සාධනීය යෝජනා ක්‍රියාත්මක කරන්න අත්වැල් බැඳ ගැනීම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මම යෝජනා කරන අදහස් ඉදිරිපත් කරපු හැමෝටම ස්තුති කරන ගමන් දැනටත් අපිට කල් වෙලා තියෙනවා තම තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස, දිස්ත්‍රික් ලේකම් කොට්ටාස වලට මහජන නියෝජිත ඔබට අයිතියක් තියෙනවා. මේ ඉදිරිපත් වෙලා තියෙන යෝජනා අතර ඔබේ සාධනීය යෝජනාව නොමැතිනම් පැහැදිලි වේ තැනට ඉදිරිපත් කරපුවාම අපට ඒ පිළිබඳව මැදිහත් වෙන්න අපේ අමාත්‍යංශයට උපදෙස් දෙන්න සරුගරු අග්‍රාමාත්‍යතුමා සූදානම්, ජනාධිපතිතුමා සූදානම්, අපේ අමාත්‍යංශ සූදානම්, ආණ්ඩු පක්ෂයේ සූදානම්. බොහොමත් ස්තුතියි මේ පිළිබඳව සාධනීය කතිකාවක් නිර්මාණය කිරීම පිළිබඳව.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනේ. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30 යලි රැස්වේ.